ඊළඟට ගරු මහාචාර්ය තිස්ස විතරණ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ඔබ මිස්ෘතිය මොලාසන උද මන්ත්‍රීතුමා මුලින්ම මගේ කණගාටුව මගේ පක්ෂයේ සමසමාජ පක්ෂයේ කණගාටුව ප්‍රකාශ කරන්න ඕන. මේ මෑත ඇති වුණු අපරාධකාරී තත්ත්වය ගැන කියන්නේ ඒක ලොකු පළුද්දක් අප රට, අපේ ජනතාව, අපේ හොඳ නම නැති කරන සිද්ධිය. මේක විවිධ හේතුන් තියෙනවා, ආර්ථික, සමාජීය, දේශපාලන. නමුත් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට වගකීමක් තියෙනවා මෙවැනි තත්ත්වයන් පුළුවන් තරම් වළක්වන්න. අපේ පැත්තෙන් මම හිතන්නේ සමාජයේ තුළ ඇතිවෙන ප්‍රශ්න ගැන අපි දැන් මීට වඩා අවධානය යොමු කරලා කල්ලතුව නිසි විසඳුම් ඉදිරිපත් කළොතින් මෙවැනි දේවල් අපට වළක්වන්න පුළුවන් වේවි කියලා. දැන් මේක කියනවත් එක්කම මට මේ අපේ රටේ දරුණු ආර්ථික අර්බුදය ගැන අපි සියලු දෙනාම දන්නවා. ඒක ණය බාර දැන් ඩොලර් බිලියන 52000 ඉක්මවා ගින් තියෙනවා. මේ ඩොලර් බිලියන 6ක් ගිය අවුරුද්දේ අපිට මේ ණය බේරගන්න ගෙවන්න සිද්ධ වුණා. මේ තත්ත්වයේ උඩ ඩොලර් හිඟයක් ඇති වෙලා ඒක හේතු කොටගෙන නොයෙකුත් ප්‍රශ්න අප රට තුළ ඇති වුණ බව අපි කවුරුත් දන්නවා. ඒ කියන්නේ පෝලිං ප්‍රශ්න, ගෙවල්වල උයන්න බැරි ප්‍රශ්න, මේ වාගේ ජනතාවට නොයෙකුත් අපහසුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේවා මේ ඩොලර් හිඟය ප්‍රශ්නය ඇති වෙන්නේ අපි අපේ අපනයන්ගෙන් ලැබෙන ආදායමට වඩා අපේ ආනයන් වෙනුවෙන් අපි වැය කරන නිසා සමහර විට දෙගමනක් වැඩි. ඉතින් රටක් හැටියට අපි මේක තේරුම් අරගෙන මේ ආනයන් අනවශ්‍ය ආනයන් විශේෂය අප රටට ගැනීම නතර කරන්නත් ඕන. ඒක ආණ්ඩුව මැදිහත් වෙලත් සමහර විට මේ ක්‍රියා කරොත් හොඳයි. ඒ පැත්තෙන් අත්‍යවශ්‍ය දේ පමණයි අපි ගේන්න ඕනේ. ඇයි අපි තේරුම් ගන්න ඕන මේ වගේ බංකලොත් තත්ත්වයකට කිට්ටුව තමයි අපේ ආර්ථිකය දැන් වැටලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි අපේ ජීවිතය හැඩගස්සන්න තියෙනවා. ඒක නිසා උදාහරණයක් හැටියට මේ වියදම අපේ අනවශ්‍ය දේවල් වලට උපරිම මට්ටමකට බස්සලා අපි මීට වඩා මේ අවශ්‍ය දේ ගැන විතරක් වියදම යොදවලා ක්‍රියා කිරීමේ පුරුද්දක් රට තුළ ඇති කළ යුතුයි. මේක කියන ගමන් මේ අපිට මේ අභ්‍යන්තරව මේ ජනතාව දුක් විඳින බව කනගාටුවෙන් වුණත් පිළිගන්න වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සංඛ්‍යාලේඛන අනුව පවුල් 160%කට වඩා අප රට තුළ දරිද්‍රතා රේඛාවට යට ආදායම් ලාභී, ඒ කියන්නේ දුප්පත් පවුල් තමන්ගේ ජීවිතය ගෙනියන්න අවශ්‍ය ආදායම නැහැ. ඒ එක්කම මම කනගාටු වෙනවා, ආණ්ඩුවට මට දොස් කියන්න වෙනවා. කියන්නේ ප්‍රසිද්ධියේ වෙළෙන්දන්ට හම්බ කරන්නයි කියලා මේ යෝජනා කරනවා. අපිට පුළුවන් තරම් ඒ බඩුමිල පාරිභෝගිකයින් මේ සෑහෙන විදියට බස්සන්න මේ යෝජනා කරනව වෙනුවට. මේක කඩගාටුදායකයි. අපිට මේ මැදමිනිහාගේ ගසාකෑම තුළින් මේ එක පැත්තකින් ගොවියට නිසි මුදල ලැබෙන්නේ නැහැ, තමන් වගා කරන දේට නිෂ්පාදකයාට ඒ ආකාරයටම, අනිත් පැත්තෙන් මේ පාරිභෝගිකයින්ට මේ අධික මුදල් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේක
ආණ්ඩුව
මැදිහත් වෙන්න ඕන. ඒක පාලනය කිරීමට මේ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කරලා මේ සාධාරණ මිලට අත්‍යවශ්‍ය දේ ලබා දෙන්නවත් අපි කටයුතු කරන්න ඕන. මේ අලවි දෙපාර්ට්මෙන්තුව කලින් තිබුණා මේ සාධාරණ මිලකට බඩු ලබා දෙන්න, මේ ආහාර දෙපාර්ට්මෙන්තු තිබුණා, ඒවා මොකද දැන් නැහැ. ඒවා දැන් ක්‍රියාත්මක කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. දැන් මේ මේකම මම වෛද්‍යවරයෙක් හැටියට ඖෂධ ප්‍රශ්නය ගැනත් වචනයක් කියන්න ඕන. කියන්නේ මම හොයලා බලනකොට මේ රජයේ ඖෂධ සපයන මේ අංශයට ලැබෙන මුදල් සීමිතයි. අත්‍යවශ්‍ය මේ බෙහෙත් වර්ග 20 ලබා ගන්න කොහොමත් කටයුතු කරනවා. නමුත් 200කට වඩා රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන බෙහෙත් තියෙනවා. ඒවා ලබා ගැනීම සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක හොඳ නෑ. අපේ ස්වාධීන නිදහස් මේ සෞඛ්‍ය ක්‍රමයක් තියෙනවා නම් අපි මේ කොහොමවත් මුදල් වෙන් කරලා දෙන්න ඕන ඒ බෙහෙත් ලබා දෙන්න. මේක මේ අපේ මුදල් වෙන් කිරීමේදී පළවෙනි තැනක් ගත යුතුයි. අපේ රටේ මේ
කාලය අවසන් වෙන ගර්මන්තිකම
විනාඩියක් දෙන්න කරුණා කළා. මේ අපේ මේ බඩගින්න ප්‍රශ්නය ගැන මම වචනයක් කියන්න ඕන. කියන්නේ මන්ද පෝෂණයත් වැඩි වෙලා තියෙනවා. 118.4%කට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ළමයි අතරේ 5 දෙනෙක් ගත්තොතින් එක්කෙනෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. මේක හොඳ නෑ අනාගතයට. ඉතින් මේවා වළක්වන්න අපි දැන් ක්‍රියා කරන්න ඕන. ඉතින් මම යෝජනා කරන ආණ්ඩුව මේ දුප්පත් පවුල් ඍතුවලට වියලි ආහාර මල්ලක්වත් සතිපතා දෙන්න කටයුතු කරන්නයි කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරන භෞමී ශ්‍රෝති.
භෞමී ශ්‍රෝති ගරු මැතිතුමනි, ඊළඟට ගරු පාටලි චම්පික රණවක මැතිතුම, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
කරුණියෝච්ච කතානායකතුමනි, අද අපි මේ කතා කරන නිමේෂය වෙන විට අපි තා කණගාටුවෙන් වුණත් පිළිගන්න ඕනේ, අපේ ශ්‍රී ලංකා රාජ්‍ය අද බංකොලොත් භාවයට පත් වෙලා තියෙනවා. පසුගිය අප්‍රේල් 12 වෙනිදා අපේ ආණ්ඩුව විසින් ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය වෙච්ච $38.1 billion $26 billion ආපසු ගෙවන්න අපට හැකියාවක් නැති බව අපි ප්‍රකාශ කරපු මොහොතේ සිට අපි බංකොලොත් රටක් හැටියට නම් වෙලා ඉවරයි. ඒ එක්කම මෙතෙක් කාලයක් මේ රටේ පැවතිච්ච සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය අද බිඳ වැටලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ පාර්ලිමේන්තුව අපිට එපා, මේ පාලන ක්‍රමය අපිට එපා, ජනතාව අතර නීතිය අරගෙන මේක සිදු කළ යුතුය කියන තැනට අද පත් වෙලා තියෙනවා. ඉතාමත්ම භයානක දේ නම් පොලිසිය, ආරක්ෂක අංශ වැනි නීතිය රකින්න ඉන්න පිරිස් වලට පවා අද මේ වේදනාවන් ගමන් කරලා ඒ අය මේ ක්‍රියාවලිය පිළිබඳ දෙගිඩියාවකින් ඉන්න අප කුමක් කළ යුතුද කියන තැනට අද පත් වෙලා තියෙනවා. එනිසා එක්තරා ආකාරයක අවිචාරී සමයක්, අරාජික සමයකටයි අපි ගමන් කරමින් තිබෙන්නේ. එනිසා අපි හැමෝමටම හීනයක් තියෙනවා. අපට පුළුවන් ද අර 2019 වගේ පෝලිං නැතුව තෙල් ගන්න, පෝලිං නැතුව ගෑස් ගන්න, 24 පෑම විදුලිය ගන්න, ඖෂධ ටික ලබා ගන්න, විදේශ ගමන් බිමන් යන්න, මේ තත්ත්වයට අපිට ආපසු ගමන් කරන්න පුළුවන්ද කියන එක ගැන අපට ලොකු හීනයක් තියෙනවා. නමුත් ඒ හීනය කරා යන්න අඩු තරමින් ඒ කරාවත් යන්න 2019 කරාවත් යෑම අතිශය දුෂ්කර හා භයංකර තත්ත්වයකට දැන් පරිවර්තනය වෙමින් තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇතැම් විට අපිට මේ ආකාරයට මේක අපේ නව ජීවන ක්‍රමයයි හැටියට පිළි අරගෙන අපි දැක්ක කෝවිඩ් එකෙන් පස්සේ නව ජීවන ක්‍රමයක් හැටියට අනුරදුන නිව් නෝමල් කියලා. ඒ වගේ මේක තමයි අපේ අනාගත ක්‍රියාවලිය නව ජීවන ක්‍රමයේ හැටියට අපිට බාර අරගෙන ග්‍රීසියේ වගේ, ලෙබනනේ වගේ, ආජන්ටිනාවේ වගේ, ඒ වගේම බංකොලොත් වෙච්ච අනික් රටවල වගේ ඊළඟ දශකයේම අපි අපේ දරුවන්ටත් මේ ලෙසද මහපාරවල ජීවත් වෙන්න වෙන්නේ කියන ප්‍රශ්නය, ගැටලුව අපිට දැන් පේනවා. පසුගියදා ලෙබනනේ මැතිවරණය පැවැත්ුණා. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකම පසුපසට යවලා අලුත් දේශපාලන ව්‍යාපාරවලට පාර්ලිමේන්තුවේ ඉඩහසර විවෘත වුණා. ග්‍රීසියෙත් එහෙම වුණා. එයානෝයි මතක තබාගත යුතුයි, මේ සිදුවෙමින් පවතින්නේ සම්ප්‍රදාය බිඳවැටීමත් එක්ක, සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල බිඳවැටීමත් එක්ක අලුත් ජීවන ක්‍රමයකට රට හැඩගැහිමින් යන ආකාරය. අපේ මොකද්ද පළවෙනි උපාය මාර්ගය වුණේ? 2020, 2021 සහ 2022 පළවෙනි මාස කීපේ මොකද්ද අපේ උපාය මාර්ගය වුණේ? එතැයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපාය මාර්ගය මොකද්ද ඔහු කළේ? අර්බුදය මාසයකට, දෙකකට, තුනකට කල් දමා ගැනීම සඳහා අතනින් මෙතනින් අතමාරු අරගෙන ගමන් කරන ක්‍රියාමාර්ගයක් තමයි ඔහුට තිබුණේ. අපි දැක්කා $1.25 billion වෙනුවෙන් රටේ ප්‍රධාන විදුලි බලාගාරයක් පවරා දුන්නා, ඒ වගේම අලුත් බලාගාරයක් පවරා දුන්නා, ඒ වගේම ගෑස් සැපයුම පිළිබඳ අධිකාරිය ලබා දුන්නා. දැන් ඒ නිව් පෝර්ටර්ස් එනර්ජි කියන එක ගැන අහන්නවත් නැහැ, කතා කරන්නවත් නැහැ. මොකද ඒක සම්පූර්ණ වංචාවක්, සම්පූර්ණ බොරුවක් එතන උනේ. ඊළඟට තවත් $1.25 billion වෙනුවෙන් අපි කොළඹ වරායේ ජෙටි පාවා දුන්නා. තවත් $1.25 billion වෙනුවෙන් තිරිකුණාමලයේ තෙල් ටැංකි ලබා දුන්නා. තවත් $1.25 billion වෙනුවෙන් දකුණු තිරිකුණාමලයේ සූර්ය බලාගාරයකට කියලා දවැන්ත ඉඩම් ප්‍රමාණයක් ලබා දුන්නා. තවත් $1.5 billion කුත්තලමේ සිට කුණගරි දක්වා මේ රටේ අනාගතයේ ගොඩනගන තියෙන සුලන් බලාගාර පද්ධතිය ලබා දෙන්න යනවා තනි කම්පැනියකට, තනි සමාගමකට. අයි මතක තියාගන්න ඕනේ, මේවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුලින් කළා නම්, නිවරදිව කළා නම් මේවායින් ලබාගත හැකි ප්‍රයෝජනය අතිවිශාලයි. මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම සුලම් බලාගාර ගැන. දැනට තරගකාරී පදනමින් අපිට ඇවිල්ලා තියෙන රුපියල් 12 ඉඳන් ඒකකයට මේ සඳහා තනි කැමැත්තට යටි ගිමිසුම් ගතව ලබා දෙන්න යන අදානි සමාගම ඉදිරිපත් කළ තියෙන රුපියල් 36යි. හරියට 3 ගුණයක් වැඩි. එනිසා මේ අපි මතක තබා ගන්න ඕනේ. 2005-15 කාලේ කරපු ඒ ඇස් කඩා වැටෙන සංවර්ධනය නිසා එක පරපුරක් අතරමං වුණා. දැන් ඒකෙන් ගැලවා ගැනීම සඳහා කරන මේ తాවකාලික පිළියම් වලින් තව පරපුරු දෙකක් නැත්තම් තුනක් අතරමං කිරීමයි මේ සිදුවීමෙන් තියෙන්නේ. අපි ඒකෙන් වහාම ගැලවෙන්න ඕනේ. ඒ වගේම නව අගමැතිතුමා, එතුමා සම්බන්ධයෙන් යම් ධනාත්මක බලාපොරොත්තු අපි දැක්කා. ඊයේ JP Morgan සමාගම යම් කිසි ධනාත්මක හඳුන්වා දීමක් කළා තිබුණා. යම් බලාපොරොත්තුවක් සමාජයේ ඇති වුණා. එතුමාට පුළුවන් වෙයි මේ ජාත්‍යන්තර මිතුරු බලවේග වලින් ආධාර සමුළු වලින් මේ රටේ මේ මොහොතට තියෙන මේ තත්ත්වය පසු පියමන් කරන්න ඩොලර් බිලියන 3-4ක් නැත්තම් 5ක් ලබා ගන්න. හැබැයි මතක තියාගන්න ඕනේ අර නියෝ ඔබතුමා මෙතන හිටියට ඒ කනගාටුයි වුණත් කියන්න ඕනේ ඒ නියෝජ්‍ය කතානායක ධූරය සිද්ධියේදී හැසිරුණා වගේ මම තමයි මෙතන පොර කියන එක පෙන්වීම සඳහා කටයුතු කළොත් පිටිපස්සේ ඉඳගෙන ඒ අපේ කීර්තිනාමයේ දේශපාලන ස්ථාවරත්වයේ තවත් පහළට යනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඒ ආණ්ඩුවට මේ මොහොතේ තියෙන බලගතුම දේ තමයි අඩුම තරමින් 21 වෙනි සංශෝධනයේ විධිමත්ව ගෙනල්ලා තමන්ට දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන බව ලෝකයට ප්‍රකාශ කරේ. එහෙම නැතුව මෙතන කඩා වැටෙන බිඳ වැටෙන අවුල් සහගත වියවුල් සහගත කඩා කෑකොස් සංගහ ගන්න ආණ්ඩුවකට විපක්ෂයකට කිසිම රටක් ආධාර ලබා දෙන්නේ නැහැ. අයි බලමු අපේ රටේට එහෙම ආධාර ලබා දෙන තත්ත්වයක් තියෙනවද කියලා. ජපානයට අපිට තියෙනවා බිලියන 3කට වඩා ණය. චීනයට තියෙනවා බිලියන 7කට වඩා ණය. ඉන්දියාවට තියෙනවා බිලියන 4කට වඩා ණය. ගිය අප්‍රේ 12 වෙනිදා අපි කිව්වා ජපානේ ණය ගෙවන්නේ නැහැ කියලා. ගිය අප්‍රේ 12 වෙනිදා අපි කිව්වා චීනේ ණය ගෙවන්නේ නැහැ කියලා. ගිය අප්‍රේ 12 වෙනිදා අපි කිව්වා ඉන්දියාවේ ණය ගෙවන්නේ නැහැ කියලා. ඉතින් අපිට පුළුවන් ද ආයි ගිහිල්ලා අපිට ආධාර කරන්නයි කියලා ඉන්නද? කාගේ සල්ලිද මේ? ඒ රටවල් වල බදු අය කරලා ලබාගත් සල්ලි. ඉතින් අපි ණය ගෙවන්නේ නැහැ කියන ප්‍රකාශය කරපු හැටියෙම නැවත ඒ රටවල් වලට අපිට ආධාර කිරීම අතිශය දුෂ්කර කළ නොහැකි කාර්යයක්. අපට අද ඉතුරුලා තියෙන එකම ආවතයි එකම එක පොඩ්ඩයි ඉතුරුලා තියෙන එක තමයි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් අපට ලබා දීලා අපි මෙතෙක් පියදම් නොකර සංවර්ධනයට ලබා නොදී ඩොලර් මිලියන 1,900,2004 ගාණක් තියෙනවා. අපේ ආණ්ඩුවට හැකි වුණොත් අපේ ප්‍රතිරූපයේ ගොඩනංවාගෙන සාමූහික උත්සාහයක් මගින් මේ ඩොලර් 1,900 අපි කියන එකට රීපර්පස් කරනවා කියලා රීපර්පස් කරගන්න පුළුවන් නම් අපට මේ ඉදිරි මාස 3 නැත්තම් 4ට අවශ්‍ය කරන තෙල් ගෑස් සහ විදුලිය ලබා දීමට හැකි. ඒක අපිට කරගන්න බැරි වුණොත් අපි තවත් අගාධයකට යනවා. දැනටමත් ලෝක බැංකුව ඩොලර් මිලියන 400ක් පමණ දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. නමුත් ඒ කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අර සමස්ත ක්‍රියාවලියම කරගත යුතුයි. ඉතින් අපි මදකට උපකල්පනය කළොත් ඒ මාර්ගයත් අසාර්ථක වුණොත් අපේ මිතුරු රාජ්‍යයන් අපිව ගලවා ගැනීම සඳහා ඉදිරිපත් නොවුනොත් මොකක්ද අපිට ඇති වෙන තත්ත්වය කියන එක. අද බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය දැන් පහලෙන් පහලට යනවා. අපගමනයක් ඇති වෙලා තියෙනවා. යුරෝපයේ යුද්ධයක චීනයේ කොවිඩ් නිසා පසුබහමින් ඉන්නවා. ඉන්දියාවෙත් අද විදුලි බලය නැහැ. විදුලි බලය සපයා ගන්න නොහැකි
තරමට පත්තරයක කාලයක් තියෙනවා
බලමු. ඒ අර්බුද එක්ක ඒ බලවේග වලින් අපට උපකාර ලබා ගන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම සීමා සහිතයි. එහෙනම් මොකද්ද අපිට ඉතුරුලා තියෙන මඟ? අපට ඉතුරුලා තියෙන්නේ අපි ගැන විශ්වාසය තියලා, මේ රට ගැන විශ්වාසය තියලා, මේ රටේ ජනතාව ගැන විශ්වාසය තියලා අපේ ආනයන අපනයන සහ අපේ ණය ගෙවීම් පාලනය කර ගැනීම සඳහා ගමනක් යන්නයි. අපි ලෑස්තිද අපේ පරිභෝජනයේ 25%ක් හකුළුවා ගන්න? අපි ලෑස්තිද මේ පල්ලමේ වේගෙන් අර කිසිම තිරිංගයක් නැතුව කඩා වැටෙන මේ ගමන බෙල්ල කඩා ගන්න නැතුව බේර ගන්න? එකම එක ශේෂ්ත්‍රය තාම බේරලා තියෙන්නේ, ඒ තමයි බැංකු ශේෂ්ත්‍රය. ආර්ථික ශේෂ්ත්‍රයේදී අපි දන්නවා මේ ආර්ථික නැමැති දේහයක් නම් බලශක්තිය එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා හදවත වගේ, ඒ වගේම මූල්‍ය ශේෂ්ත්‍රය ක්‍රියාත්මක වෙනවා මොළය වගේ. අද මේ දෙකම එක විට අකර්මණ්‍ය වෙමින් තියෙන්නේ. මේ බැංකු ශේෂ්ත්‍රය කඩා වැටීම ගලවා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් අපි බිඳ වැටෙනවා. එහෙමනම් ඒකට අපිට සිද්ධ වෙනවා අපේ අවම ඖෂධ ප්‍රමාණයක් හෝ ලබා දීලා ඒ සෞඛ්‍ය සුරක්ෂිතතාවය ලබා ගන්න. ආහාර සහ පොහොර සඳහා ඒ අවම ආනයන බිල ගෙවන්න. ඉන්ධන සහ ගෑස් සඳහා අවම ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න. අපි අපේ ප්‍රමුඛතා හඳුනාගත යුතුයි. මේ රටේ බස් 18,000ක් තියෙනවා. මේ රටේ ත්‍රිවිල් 10 ලක්ෂයක් තියෙනවා. මෝටර්සයිකල් 40 ලක්ෂයක් තියෙනවා. අපි තීරණය කළ යුතුයි අපේ තියෙන දුම්රියටද අපි මුලින් තෙල් දෙන්නේ, එහෙම නැත්නම් බස් එකටද අපි මුලින් තෙල් දෙන්නේ, එහෙම නැත්නම් BMW Jaguar වලටද තෙල් දෙන්නේ, ත්‍රිවිල් වලටද මෝටර්සයිකල් වලටද තෙල් දෙන්නේ කියලා. මේ ප්‍රමුඛතාවය අපි හඳුනා ගන්න නැතුව මේ හැම කෙනාටම තෙල් දෙන්න කතා කළොත් අපිට මේක ඉදිරියට ගෙනියන්න බෑ. විදුලි බල ශේෂ්ත්‍රයත් එහෙමයි. ඒකක 300ට වැඩියෙන් පාවිච්චි කරන, ඒකක 180ට වැඩියෙන් පාවිච්චි කරන 250,000ක් ඉන්නවා මේ රටේ. ඒකක 60ට වැඩියෙන් පාවිච්චි කරන දුගී දුප්පත් ජනතාව 31 ලක්ෂයක් ඉන්නවා. මේ 31 ලක්ෂයේ මේ 250,000යි දෙගොල්ලොම 6% බැගින් පාවිච්චි කරනවා. මේක ගලවා ගැනීම සඳහා අපි ප්‍රමුඛතාවයන් අඳුනා ගත්තා. ඒ නිසා මා රජයට යෝජනා කරනවා. නොඑක් ලෝකේ මෙවැනි දේවල් තියෙනවා, සෝලාර් ඉනිෂියේටිව්ස්.
අපි අඩුමනානේ
50,000ක් මේ ඉහළ ආදායම් ලබන අය අපේ ග්‍රිඩ් එකෙන් අයින් කළොත්, අපි ඒගොල්ලන් ඕෆ් ග්‍රිඩ් ඇරියොත්, මේ ග්‍රිඩ් එකෙන් අපි අයින් කරගත්තොත් මේ විදුලි බල කප්පාදු අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ නැවුම් විසඳුම් වලියකට අපේ ජනතාව ගැන විශ්වාසය තියලා ප්‍රේෂණ මේ රටට එවන්නේ නැතුව මගහැරලා ඉන්න ජනතාවට ආයාචනා කරලා අපි අපේ රට තුල විසඳුමක් හොයාගන්න ඕනේ. ඒකට අපි කැමැත්තෙන් අපේ ක්‍රියාවලිය අතුරන මේක ඇත්තටම EF ෂුමාකර් 1970 දී කිව්වා පුංචිනම් ලස්සනයි කියලා. ඒ පුංචිනම් ලස්සන ක්‍රියාවලියට සමාජීය එකමුතුවක් අරගෙන අපි ගලවා ගැනීමේ මගක් තනාගත යුතුයි. එහෙම නැතුව කෙටි කාලින විසඳුම් මගේ නම් අස්මානේ
නෑ.
ඒ අතරේදී මම ප්‍රකාශ කරන්න ඕනේ රජය විසින් ගන්නා ඕනෑම ඒ දෙසට වෙන මේ රට ගලවා ගැනීමේ මෙහෙවරකට අපේ සහයෝගය අපි ලබා දෙනවා. මොකද අපේ මතු පරපුර වෙනුවෙන්
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරුනි. ඊළඟට ගරු සමම්පිය හේරත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
සිසේ මේ ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම ප්‍රථමයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ හිටපු කටයුතු කරපු අහිංසක මන්ත්‍රීතුමා අමරකීර්ති අතුකෝර මන්ත්‍රීතුමා වෙනුවෙන් අපිත් එකට කටයුතු කරා. එතුමාගේ පවුලේ සියලු දෙනාට එතුමාගේ ජීවිතය අහිමිවීම සම්බන්ධයෙන් අපේ කනගාටු ප්‍රකාශ කරමින් ඒ වගේම කුලියාපිටිය ආසනයේ එදා 9 වෙනිදා පැවතිච්ච අගමැතිතුමාට සමුදීමේ ඒ ජනරලි සඳහා සහභාගී වෙච්ච තරුණයෙක් මේ ගිහිලා තියෙනවා සත්කුමාර. මම එතුමා ගැනත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. එතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම ශෝකය පළ කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඒ 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිය නිසා ඇඳිවතත් අහිමි වෙච්ච පුද්ගලයෙක් විදිහට මම හිතන්නේ මේ කතාව කරන්න සිදුවීම ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ අතරම මම සිහිපත් කරන්න ඕන අද අපි බලාපොරොත්තු වෙන දේවල් මේ පාර්ලිමේන්තු තුළ ඉෂ්ට වෙමින් පවතිනවාද කියන කාරණය සම්බන්ධයෙන් දෙවතාවක් අපි හිතන්න ඕන. ඉතින් ඒගොල්ලෝ දෙපැත්තරිලා තාමත් එහාට මෙහාට ගහගෙන ඒ වගේ මේ ප්‍රශ්න වලට මම හිතන්නේ කිසිම විසඳුමක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මම 2006 ඉස්සෙල්ලාම කුලියාපිටිය ප්‍රාදේශ සභාව නියෝජනය කරේ. ඒ වගේම මගේ පියා මහීපාල හේරත් මැතිතුමා පුට්සයිකලේ කියලා දේශපාලනය කරපු කෙනෙක්. අද වෙනකන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මහජන මුදල් 7-5ක් අපි අයිතා විදිහට හම්බ කරලා නැහැ. මම ජීවත් වෙන්නේ මගේ බිරිඳට ලැබිච්ච අක්කර 3 කාලක් වෙච්ච ඉඩමක. ඒ වගේම නිවස හදාගත්ත 2005 වර්ෂේ හදාගත්තේ කාමර 2යි. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට මම කටයුතු කරා. පළාත් සභාවේ සභානායකවරයෙක් විදිහට කටයුතු කරා. ඒ වගේම අද වෙනකන් කිසිම මහජන දේපලකට ඒ වගේම පොදු දේපලක් විනාශ කරන කිසියම් ආකාරයේ දායකත්වයක් මම දක්වලා නැති මන්ත්‍රීවරේ. ඉතාමත්ම කනගාටුවෙන් කතා කරන්න ඕන. එතනදී අපි මේ පළාත් සභාවේ මගේ වට ලැබිච්ච වාහන බලපත්‍ර මම විකුණලා මට කොච්චර නැති වුණත් මං ජනතාව වෙනුවෙන් මම යම් දෙයක් දීලා තියෙනවා. මේක බොහොම අභිමානවත් මට කතා කරන්න පුළුවන්. ඒ වගේම නිවාස හදාගන්න මිනිස්සුන්ටයි මගේ වාහන බලපත්‍ර විකුණලා මම උදව් කරලා තියෙනවා. ඒක මට ඉතාමත් අභිමානයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මම සිහිපත් කරන්න ඕන එදා මේ 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධි අපි ගෝල් පේස් ගිනේ කාටවත් ගහන්න. මං ආයේ මගේ පක්ෂේ නායකයා වෙනුවෙන් යම් ඉල්ලීමක් කරපුවාම අපි ඇවිල්ලා සමුදීමේ උස්සයට අපි ආවේ. ඉතින් එතනදී මම දැක්කම සමාජ මාධ්‍යාල අද මං හිතන්නේ මේ සමාජයට ඉතා බරපතලම අන්තර සිද්ධ කරනවා. යම් මම දැක්ක උදේ බුද්ධික පත්‍රන මන්ත්‍රීවර කතා කරන ආකාරය මේ කතාවේ මාධ්‍යයට රුපියල් 120කට මන්ත්‍රීවරුන්ට ඩීසල් පෙට්‍රල් දෙනවා කියනවා. ගිහිල්ලා මාධ්‍යර කතා කරලා මෙතන ඉන්නෙත් නෑ යනවා. අනිත් කාරණේ තමයි බරපතලම හානිය සිද්ධ කරන්න මේ මාධ්‍ය ආයතන බොහොම වාග්කීමෙන් කියන්න ඕනේ. ඔවුන් තමයි දැන් 9 වෙනිද කිව්වේ මේ මන්ත්‍රීවරුන්ගේ ගිහි ගෙවල් වලට ගිහිල්ලා ලෑස්ති වෙන්න ගහන්න ලෑස්ති වෙන්න කියලා. සමාජ මාධ්‍යාලා එහෙම ක්‍රියාත්මක වෙද්දි සමහර මාධ්‍ය ආයතන කිව්වා මේ අහවල් මන්ත්‍රීවරත් මෙතන ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ක්‍රියා කරා. ඒ වගේ මම මේ ආස්ථාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අර කිව්වා වගේ අපි මගේ කුලියාපිටිය ආසනේ ඉන්ද්‍රල් කුමාරතුංග මන්ත්‍රීතුමා ප්‍රාදේශීය මන්ත්‍රීතුමා තරංග දිසානායක මන්ත්‍රීතුමා අපි කියන්න ඕන අද මේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මහජන මන්ත්‍රීවරයෙක් විදිහට අය සියලු දෙනාගේ මත ගැවල විනාශ කරලා තියෙනවා. නාලක කියන මගේ කාර්යාලයේ වැඩ කරන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවාස විනාශ කරලා තියෙනවා. ඉතින් මම කියන්න ඕන පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ අන්ද කුමාර දිසානායක මහතා කකුල් කලිසමට කකුල් දෙක මේ අත් දෙක දාගෙන උඩ පැනගෙන කතා කරාට ඒ වාක්‍යෙම බාර ගන්න ඕන පුද්ගලෙක්. ඒ වගේම මගේ නිවසට ගිනි තියන්න ආවා එක්සත් ජාතික පක්ෂය අය ආවා. ඒ වගේම සජබ නියෝජනය කරන සජබෙට නගරාධිපතිතුමා මම කියන්න එතුමා ඇත්තටම කිව්වා මගේ ගෙදරට ගහන්න යන්න එපා කියලා. කුලියාපිට නගරේ අපේ නගරාධිපතිතුමා මගේ කාර්යාලයට පහර දෙන්න යද්දී එතුමා කිව්වා ඒකේ වැඩේ කරන්න එපා කියලා. මේකත් මම කියන්න ඕන. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කුලියාපිටේ බටහිර කොට්ටාසේ සංවිධායකවරයා සම්පත් කැටවල ගෙදර ඒසු ගැනීම කරා. ඒවාගේ මෙතන අයිතු ජනරාසියක්ද නම් ලවු ස්පීකර් බැඳගෙන මිනිස්සු පාරේ හාම යනවා හා තමන්ට ඕන දේවල් කරනවා හිතු හුතු දේවල් කරනවා රටේ නීතිය ආධිපත්‍ය බිඳ වැටිලා මම මේ අවස්ථාවේ කියන්න ඕන දැන් නීතිඥ සංගමේ සභාපතිතුමාට අද ඔබතුමාලා කරන්නේ වැරදි වැඩක් දැන් මෙහෙම ගිහිල්ලා දැන් අද බලන්න මම අගේ මගේ නිවසේ ගිනි තිබ්බ මගේ කාර්යාල සම්පූර්ණ ගිනිපත් වෙලා මට තියෙන පර්චස් 40යි මයි කාර්යාලේ තියෙන භූමිය විතරයි මගේ නමට තියෙන්නේ ඕන තැනක බලන්න පුළුවන් මට මොනවද තියෙන දේපල කියලා ඕන තැනක බලන්න පුළුවන් මගේ බිරිඳට තියෙන මොනවද දේපල කියලා ඕනම ගිනිමක් පරිස්සම් කරන්න පුළුවන් මට මොනවද තියෙන මුදල් කියලා මගේ හත්මුතු පරම්පරාව කවුරු හරි ඉන්නවා නම් පරිස්සම් කරලා බලන්න පුළුවන් මට මොනවද තියෙන්නේ කියලා ඒක ඕනම මම පත්තරවල කිව්වේ නැතුවත් Facebook වල කිව්වේ සමහර කියනවානේ මගේ ගිනිම පරිස්සම් කරන්න ඈ මට තියෙන වත්කම් පරිස්සම් කරන්න එහෙම කතා කරන බොහෝ දෙනෙක් හොරු මේ පාර්ලිමේන්තුවේ මම දන්නා පැහැදිලිව ඕන දෙයක් කියන්න බුණා මගේ දිස්ත්‍රික්කේ නියෝජනය කරන ඕනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතින් වත්කම් ගැන මට කියන්න පුළුවන් එහෙනම් අපි දන්නවා අද ඒ විනාශයට ගොදුරුනේ ගොදුරු බාටපත් උනේ අපි ඒ වගේ මගේ පුතා මේ ලබන දෙසැම්බර් මාසේ ඕලෙල් කරන්න ළමයාද නිදා ගන්න නැහැ ළමයාට අද පාඩම් කරන්න අවස්ථාව නැහැ හීනෙන් බය වෙලා නැගිටිනවා මගේ කුඩා දුව හත වසරේ ඉන්නේ මගේ චූටිම දුව ඉන්නේ තුන වසරේ අද මේ ළමයි බය වෙලා ඉන්නේ එහෙනම් අපි දේශපාලනය කිරීමේ වරද අපේ දරුවන්ට දෙන්න බෑ. දැන් බලන්න මේ සියලුම සැකකරුවන් අල්ලනවා. කුලියාපිටියේ පොලිස් ස්ථානයේ ස්ථානාපතිතුමා මට කියනවා සර් ඔබතුමාගේ කාර්යාලේ බේරගත්ත මහගෙදර ගිනි තියන්න දුන්නේ නැහැ කියනවා. මේ මිනිස්සු බලාගෙන ගිනි තියන්නේ. එහෙනම් කගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට වාගීමක් තියෙනවා. මේ පොලිසියෙන් රාජකාරී කරපු මේ සියලු දෙනා සාක්ෂිකාරයෝ. මේ සියලු දෙනා බලාගෙන තමයි කාර්යාලේ ගිනි තියන්නේ. නාරාමල පොලිස් ස්ථානයට අයිති වෙන්න වයත් වෙන්න මගේ ගෙදර නාරාමල පොලිසිය පොලිස් ස්ථානාධිපතිරය බලාගිදි මගේ ගෙදරට ගිහින් තියන්නේ අද මේ සියලු දෙනාම සාක්ෂිකාරයෝ ඉතින් එහෙනම් පැහැදිලිවම ඒ නීතියේ සාධාරණත්වය අපිට අවශ්‍ය කරනවා අද නීතියේ දෙවඟන මට සැකයක් තියෙනවා මේ තරහදී කොහාටද බර වෙන්නේ කියලා උසාවි දාලා අල්ල දාන හැම එකකටම අද අප දෙනවා මේ සියලු මන්ත්‍රීවරුන් ඉතින් මට ඊ ඩීබී හැලත්තම තුමා කියන වැඩක් නැහැ මල්ලි අපිට නීතියේ සාධාරණත්වයක් නැහැ එහෙනම් අපි කොහොම හරි ගොඩනැගමු කියලා. අද මේ මිනිස්සුන්ට අද දැන් පාර්ලිමේන්තුවට දැන් පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරු කරලා.
තමයි නිතරම කාලයක්
තියෙන බරුව. මට චූටි අවස්ථාවක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හරි.
අපි හොරු නෙමෙයි බොහොම අභිමාණයෙන් කියන්න ඕන. අපි හම්බ කරගත්ත දෙයක් නැහැ. අපි ඇවිල්ලා තියෙන්නේ අපි අවංකව මිනිස්සුන්ට වැඩ කරා. එහෙනම් ඒකට අපිට හම්බෙච්ච ප්‍රතිපාගේ තමයි අපේ ගෙවල් ගිනි තබා ගැනීම අපිට. අපිට ගිනි තිබ්බා අපේ ගෙවල් වල ගිනි තිබ්බා. එහෙනම් අද අපිට ඉන්න තැනක් නැහැ. අද අපිට ඉතාම සෝචනීය තත්ත්වයක් ඇත්තලා තින්නේ මං හිතන්නේ මේ සමාස රටේම ජනතාව දුක් විඳින අපි එක පිළිගන්න ඕන. හැබැයි මේ වගේ නීති අතරරම් කටයුතු කරනවා නීති සංගමේ සභාපතිතුමා නීතිඥ ආරනවා ගිහිල්ලා මේ වරද කරපියොන්ට ඒ සාධාරණත්වය ඉස්ස කරා. මොකද්ද රටේ තියෙන නීතිය? නීතිය තියෙන ආධිපත්‍ය අද කඩාවැටෙන. ඉතින් එහෙම වෙන්න දෙන්න බෑ. විනිසුරුවන්ටත් මං කියන්න ඕන. අද අපි ගහපු අය දෙන්නෙක් අද දවස් හතර රිමාන්ඩ් කරලා තියෙනවා. අද බාණ්ඩ අඩුම ගානේ දවස් කීයක් මේ ගිනිතිය මිනිසුන්ගේ සහන් ප්‍රදීප් මන්තුමා ඉන්නවා අද සැක්කරු අල්ලලා තියනවාද අල්ලපු ගමන් අද දෙනවා මේ අප දෙනවා ඒ වගේම මගේ මට මගේ නිවසේ ගිනි තිබ්බ ඒ සැක්කරු ඉදිරිපත් කරද්දී හිටියේ නගරාධිපතිවරයාගේ මස්සිනා හිටියේ ඇක්ටින් ජජ් විදිහට මේ වගේ මිනිසුන්ටද බාර දීලා තියන්නේ අද ඒ වැඩවලන් ඒ වගේම උපුල් අලගියවන්න කියන්නේ කවුද උපුල් අලගියවන්න කියන්නේ නීතිඥතුමා එක්සත් ජාතිපක්ෂයේ හිටපු මන්ත්‍රීවරේ. එයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට සාධාරණයක්. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න තාමත්ම දුප්පත්ම මන්ත්‍රීවරයෙක් විදියට. විශේෂයෙන්ම පුට්සයිකලේ ගිහිල්ලා දේශපාලනය කරපු මිනිහෙක් විදියට. මා මෙතන ගෙන ජනතාව. එහෙනම් අපිට මේ නීතිය සාධාරණත්වයක් නැත්තම් එහෙනම් අපේ අනිත් අයට මේ නීතිය සාධාරණත්වයක් ඒ සමාජයට හම්බ වෙනවද කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න. අපි මන්ත්‍රීවරු වීම තමයි අද වැරද්දලා තියෙන්නේ. අද උසාවියකට ගියාම උසාවියේ සාධාරණත්වය හම්බෙන්නේ නැත්නම් ඒ මිනිස්ලෝරුන්ගේ සාධාරණත්වය හම්බෙන්නේ නැත්නම් ඒ වගේම නීතිඥයන්ගේ සාධාරණත්වය බොහෝ නීතිඥයන්ගේ හම්බෙන්නේ නැත්නම් අද මේ රට පාලනය කරන්නේ නීති සංගමේ සභාපතිතුමාද? අද මේ රට පාලනය කරන්නේ කවුද? අද පොලිසියේ නාරම්මල පොලිසිය ස්ථානාධිපතිතුමා මගේ ගෙදරට බලා මේ ඇවිල්ලා ඉස්සෙල්ලාම කියන්නේ දැන් ඉන්න ආරස්සක දෙන්නේ මං කිව්වා මුන් ගන්න ආපහු පොලිසියට ගෙන්වන්න කියලා මොකටද ආරස්සක? අවිල ගෝල තුවක් වෙ මුස්සන්න අඩුම ගන්න උඩට වෙඩිල්ලක් තිබ්බේ නැහැ. මගේ බිරිඳයි දරුවෝ තුන්දෙනා ගෙදර හිටියේ. එදේ හින්දා මට අද මම හිතන්නේ අපිට පොලිසිය ආරක්ෂාවවත් අද අපිට විශ්වාස නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. එඳ මම පැහැදිලිව කියනවා අද ආයුතු ජනරාසිය. දැන් මේවා කිසිම එකකට සාධාරණත්වයක් කියලා නැහැ. අද කිසිම කිසිම ආකාර නීතිය සාධාරණත්වයක් මෙයාට වෙලා නැහැ. ඒ හින්ද මේ ගේ හදාගත්තේ මායි මගේ බිරිඳයි. අපි වත්තට දුන්නා මේ ගෙදරට. එඳ අපිට වේදනාවක් තියෙනවා. ඒ වගේ අපේ දරුවෝ මං හිතන්නේ ඒකට පලි නැහැ. මගේ පුතා හොල්ලා තියෙනවා මරන්න කියලා. මොකද්ද ළමයා කරපු වැරද්ද? ඔකට පාඩම අකු ගන්න ඔකයි පුතාව එලියට මරමු කිව්වලු. ඒ දරුවා බයලා ඉන්නවද? එහෙනම් මේ බොහෝ දෙනෙක් කියනවා අද අපි පාර්ලිමේන්තුව මන්ත්‍රීව 225 මුන් ඔක්කොම හොරු කියනවා නම් ඒ ලේබලේ අපි නැහැ කියලා බොහෝ අභිමානවත්ව කියන්න ඕන. අපි කාටවත් අපි වංචාවක් රුපියලක වංචාවක් අපි කරලා නැහැ. අපි පාරල් කොන්ත්‍රාත් කරලා නැහැ. පාරල් වලට ගිහිලා බොල්ලු දාලා අපි කොමිසර කරගෙන නැහැ. එහෙනම් අපිට එහෙම අභිමානයක් නැත්නම් අපි කතා කරන්න. මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න අභිමානවත් මන්ත්‍රීවරු අපි කීප දෙනෙක් ඉන්නවා නම් ඒ කීප දෙනා අතරින් කෙනෙක් සමන් ප්‍රියහිරත් කියන්නේ. එන්න මේකට සාධාරණත්වයක් එන්න ඕන. ඒක මම කිව්වේ නීතිඥ සංගමේ සභාපතිතුමා දැන් අද බලන්න මානහිකම් කොමිසම ගිහිල්ලා ඉන්නවා, පෙනී ඉන්නවා, අපරාධකාරෝ ඉස්සරහා ගිහිල්ලා කරනවා ඒ දේ කරන්න එපා කියලා. ආයුධ ජනරාසියක් තිබ්බොත් එහෙම එතනට ගිහිල්ලා ඉන්න මානහිකම් කොමිසමේ නිලධාරිකයෝ එතන පෙනී ඉන්නවා. මොකද්ද මේ නීතිඥ සාධාරණත්වය? මෙහෙම රටවල් කරන්න පුළුවන්ද? එන්න මම පැහැදිලිවම කියනවා අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවෙන්. අපිට අද මේ මෙච්චදේ දැන් මේ නිදහස් කරපු බොහෝ දෙනෙක් කියනවලු මේක තමයි අපිට ඕන එකට අප ගන්න පුළුවන්. උසාවියට තමයි අපිට අප දෙනවා. එහෙනම් අපි ඊළඟ උන්ගේ ගෙවල් ටිකක් කුඩු කරලා වැඩේ පටන් ගමු කියනවා. මට මේ දැන් අද ලැබිච්ච ආරංචි. එහෙනම් මේ දේ අනිවාර්යයෙන්ම තමුන් ආස හිතන්න එපා. තමුන් ආස ඔය පැත්තේ හිටියත් තමුන් ආස ඇතේ ආනිසංසම තමයි වෙන්නේ. අපිට පිටර තට්ටු දාලා කියන්න පුළුවන් කනගාටුයි කියලා. හැබැයි මේ කනගාටුව තියෙන ටික දවසයි. ඒ කනගාටුව තමුන් ආස පත්‍රයත් එනවා. එහෙනම් මේක අනුර කුමාර දිසානායක සම්පූර්ණ වා කියන්න ඕන. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා, ඒ වගේම අනිකුත් මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂෙත් නියෝජනය කරන ආයතනයකට ආවා. මම පැහැදිලි එක කියන්න ඕනේ. දැන් අපි සහයෝගය දෙනවා එතුමාට. නමුත් කුලියාපිටි ආසනේ එතුමාගේ පක්ෂේ නියෝජනය කරන ආයතනයට ආවා. එහෙනම් අද කිසිම ආකාරයක මම හිතන්නේ නීතිය සාධාරණත්වයක් නැත්තරයි පත්‍රය තියෙනවා. හැබැයි අපි මේ මිනිස්සුත් පටන් ගත්තොත් එහෙම කොහොමද ගිහිල්ලා අපි අහවලුන්ගේ ගිනි තියෙමු අපි කඩමු කියලා අපි කිව්වොත් එහෙම කොහොමද තත්තේ? මේ රටේ එහෙම ගියොත් එහෙනම් මේ රටේ විනාශය කොතෙන්ද? විනාශය වෙලා නවතින්න මේ රට කියන එක අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. අපි යම් උත්තරජනයක් දුන්නොත් එහෙම ගහපල්ලා ගිහලා උඹලත් කිව්වොත් එහෙම ඈ එහෙනම් මම මේ 2020 මහා මැතිවරණ ජයග්‍රහණය කරලා මං කුලිය අපිට නගරයටවත් ගිහින් රත්නියකත් පත්තු කරන්න අපි එහෙම වාකීමේ වැඩ කරා. කාගෙවත් ගෙවල් වලට අපි පහර දුන්නේ නැහැ. ඒ වගේම ගිහිල්ලා කිසිම කෙනෙකුට හූවකත් කියන්න දුන්නේ නැහැ. අකිලි විරාජ් කාර්ය සම්මහත්තයා ඇවිල්ලා සම්පකාර ඡන්දයක් කරන්න දුන්නේ නැහැ මට. අපේ ප්‍රාය සභාවේ ඉඳුල් කුමාර් දංග මන්තුම ඇතුළු 16 දෙනෙකුට අඬ කරලා දැම්ම ඇතුළට අපිට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න දුන්නේ නැහැ. අපි එහෙම කරලා නැහැ. ඒ අපි එහෙම කරලා නැහැ. මම ඉතාමත්ම වාකීමෙන් කියනවා මේකට පොලිසිය අනිවාර්ය වා කියන්න ඕන. පොලිසිය ස්ථානාධිපතිවරයා බලයි තමයි මගේ කාර්යාලයට ගිනි තියන්නේ. පොලිසිය නාරාම්මල පොලිසිය ස්ථානාධිපතිවරයා බලයි තමයි මගේ ගෙදරට ගිනි තියන්නේ. අද ඒ ආරක්ෂාවට ආපෙවුන් තමයි සාකිකාර බවට පත් වෙන්න ඕන. එන්නේ සාධාරණත්වයේ ලබා දෙන්න කියලා මම මේ පාර්ලිමේන්තුවේ බොහොම ගෞරවණීය ඉල්ලා හිටන ඔබතුමාගේ. එනේ මට කියන්න දෙන්නේ මෙච්චරයි. ඉතින් අපි විශේෂයෙන්ම අද මේ මහජනතාව ඉන්නේ තාමත් පීඩනේ. ඒ පීඩනය අවසන්නේ හැබැයි මේ ඉන්න සමහරක් මේ ඉන්න ගෙවලෝ. දැන් බුද්ධික පතිරණ කියන්නේ කියන්න ඕන එක. ඒ වගේ මිනි පාහර කතා කියලා ගිහිල්ලා ටීවී වලට කතා කරලා ජනමාධ්‍යට කතා කරලා මේ අහිංසක මන්ත්‍රී අපිට ගුටි ගන්න වෙනවා. මෙයාගේ පාහරේ පාර්ලිමේන්තුවල මේ තමන්ගේ පුද්ගල ප්‍රතිරූප ගොඩනගා ගන්න හදනවා නම් ඒක වැරදි වැඩක්. ඒ වගේ මේ එක එක channel වලින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා මේකේ. උන් හිත තමයි මේ අපරාධ වෙලා තියෙන්නේ. එහෙනම් මම දැක්ක අයියේ ගිහිල්ලා මේ සමහර මාධ්‍ය ආයතන තියෙනවා කිසිම වාකීමක් නැහැ උන්ට. මොකද්ද මේ විගඩම? මෙහෙම රටා කරන්න පුළුවන්ද? සමහර මාධ්‍ය ආයතන ජනතාවගේ ඒ කේන්තිය අවසනෝ මෙහෙම කරන්න පුළුවන් ද රටක්? එහෙනම් මේවට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් අපිට වෙච්ච අසාධාරණය, ඒ අසාධාරණය මං හිතන්නේ කවදාවත් වචන වලින් ඒ අපිට අපේ ගෙයක් ගිනි තියනවා කියන්නේ ගෙදරක තියෙන්නේ පවුලේ සමගිය. ගෙදර තියෙන ඒ ශක්තිය සම්පූර්ණ විනාශ කරලා දැම්මා. ඒක ආයේ ගොඩනගන්න බෑ. ඒක ආයේ මානසික මං හිතන්නේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ හින්දා එසේ සිහිපත් කරමින් ඒ නීතියේ සාධාරණත්වය අපිට එන්න ඕන. එඳ මෙතන ඉන්න ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් ඇවිල්ලා. මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඕන දෙයක් කියන්න පුළුවන්. ඇවිල්ලා මං ඒ කියපු අයගෙත් කියනවා ඔය කතා කරා වගේම ඔය යන අයටත් පාරේ ගුටි ගන්න වෙන දවසක වැඩි ඈතක නෙමෙයි කියන්න ඕන. එඳ විවිධේවල් කියන්න පුළුවන්. එඳ මේක හොරු බාට පත් කරලා තියෙන්නේ අපේ උන් විමයි. වෙන කවුරුවත් නෙමෙයි. මෙතන කතා කරන්නේ උන් තමයි මේ පාර්ලිමේන්තුම හොරු බාට පත් කරලා තියෙන්නේ. ඒ පණිවිඩය තමයි සමාජයට දෙන්නේ. එඳ ඒක නිවැරදි කරගන්න ඕන මෙතනින්මයි. ඒක නිවැරදි කරගන්න සියලු දහම එකතු වෙන්න කියන ගෞරවණීය ආරාධනාවක් කරමි. අවසාන වශයෙන් මම හිතන්නේ අපි කතා කරන්නේ මේ හදවතේ පැහැරෙන තුවාලයක් ඉතුරුගෙනගෙන. ඉතාමත්ම අමාරුයි අපි කතා කරන්නේ. එඳ මම මට වෙච්ච අසාධාරණේ වගේ විශාල මන්ත්‍රීවරු පිටසක් ඉන්න මෙතන අසාධාරණ ලක් වෙච්ච. සමහර මන්ත්‍රීවරු ඉන්න වාහන යද්දි සමහර ඇත්තරම ඕන් නිකන් තැති ගැන්ලා ඉන්නේ. මේක එදා 88 89 වෙච්ච දෙයමයි මේ වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. මේ 88 89 ගිහිලා එදා තුවක්කෙන් වෙඩි තිබ්බ ගෙදරට ගිහිල්ලා. ඒ දේ තමයි මහපාරේ වෙන්නේ. අද අමරකීර්ති අතුගෝල්ල මන්තුමා පාර්ලිමේන්තුවේ අහිංසක මන්ත්‍රීතුමා ජීවිතේ වන්දි ගෙව්වා. අද කී දෙනෙකුට හිටාන්නද අවිද ජීවිතේ වන්දි ගෙවන්න සිද්ධ වෙයිද දන්නේ. ඒඳ මේ ගැන මං හිතන්නේ වෙනදටත් වඩා ඒ අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින් විශේෂම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් වැඩිපුරුණත් ඔබතුමාට මගේ ගෞරවණීය සිටි ප්‍රණාමයෙන් අවසාන වශයෙන් කියනවා අපි හොරු නෙමෙයි. මෙතන ඉන්න බොහෝ මන්ත්‍රීන් අහිංසක මන්ත්‍රියෝ තමාට යන්න වාහනයක් නැහැ. කවුරුවත් ඒව කතා කරන්නේ නැහැ. සමහරුන්ට සමහර ජීවිතවල බොහොම අමාරුයි. ඒව කවුරුවත් කතා කරන්නේ නැහැ. එන්න හැම දිනම හොරු හොරු කියද්දි ඒකට කවුරු හරි උත්තේජනයක් දෙනවා ඇවිල්ලා. ආද අද දුන්නේ ඒ උත්තේජනේ.
අවසන්
පාර්ලිමේන්තු රුපියල් 120 එකට ඩීසල් ගහ ගන්නවා කියලා දුන්නේ ඒ උත්තේජනේ.
අවසන් කරන්න ගරුබන්තු.
එන්න අවසාන වශයෙන් ඒවත් සිපපත් කරමින් අපිට නීතිය සාධාරණත්වය අනිවාර්යයෙන් මිශ්‍ර වෙන්න ඕන. මේ රට පාලනය කරන්නේ නීති සංගමයවත් එහෙම නැත්නම් මේ කොහොමත් ඉන්න මේ කොහොමත් ඉන්න මිනිස්සුවත් නෙමෙයි. එහෙම නැත්නම් කොහොමත් ඉන්න NGO කාර්යය නෙමෙයි මේ රට පාලනය කරන්න ඕන. එන්න මේ රටේ වගකීම ජනතාව අපිට දීලා තියෙනවා. ඒ වගකීම හරිය ආකාරව තේරුම් අරගෙන මේ රටේ පාලනය කරන්න ඒ ශක්තිය සියලු දෙනාම දෙමු කියන ගෞරවණීය ආයතනයක් කරමින් මම මේ අවස්ථාවේ නිහඬ රබවන් මිසු.
බොහොම ස්තුතියි. ඔබතුමාට වැඩිපුර ලබා දුන්න කාලය ගරු චන්න ජයසුමන මැතිතුමාගේ වෙලාව තමයි ඔබතුමාට ලබා දුන්නේ. ඊළඟට ඔබතුමේ එකඟතාවයක් තියෙන ගරු රෝහිණී විජේරත්න මැතිණිය මිනිත්තු 6යි.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. සන්සු යුද කලාව පොතේ තියෙනවා වරක් විනාශ වෙච්ච රාජ්‍යයක් නැවත කිසි දිනක බිහිවිය නොහැක කියලා. මලවුන් නැවත නැගිටවන්නටත් බැහැ කියලා කියනවා. යුද්ධයක් පෙන්නලා මේ රට විකුණගෙන කන්න පටන්ගෙන දැන් වසර 13යි. 74ක් වසරක් තිබුණු රාජ්‍ය දැන් බංකොලොත් වෙලා තියෙනවා. විනාශ වෙලා ගිහිලා තියෙනවා. හෙට අලුත් ලෝකයක් බිහිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ රට දැන් නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක්. කන්න නැති, ඉන්ධන නැති, ගෑස් නැති, ඖෂධ නැතුව රෝගීන් මේ යන විශාල මහනුවරක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, හෙට අනිද්දා ඕ ලෙවල් විභාගයට යන ළමයින්ට විභාගයට වෙලාවට යන්න පුළුවන් වෙයිද? ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. රැයට පාඩම් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ මොහොතෙත් රුපියල් 30කින් පාන් ගෙඩිය වැඩි වෙලා දැන් රුපියල් 160කට වැඩි වෙලා තියෙනවා. පාන් ගෙඩියක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම තියෙද්දිත් රට ගිනි ගන්න වෙලාවේදීත් මේ පාර්ලිමේන්තුව කොලම් අඩුවක ස්වරූපයක් ගැනීම පිළිබඳව කනගාටුවක් තියෙනවා. මේ අරගලයේ පටන්ගෙන අදට දින 41යි. ඒ වගේම ගෝල්ෆේස් මහනුවර, ගාල්ල, ගෝටාගෝගම මේ අරගලයේ ඉදිරියට ගෙනියනවා. ගෝල්ෆේස් මහනුවර ගෝටාගම් දෙකට ගහලා අදට දවස් 10යි. තවම යුක්තිය ඉටු වෙච්ච නැති රටක් මේක. සන්සු යුද කලාවේ කිව්වා වගේ අපේ අරගල කරුවන් ගෝටාබේ රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ හෙංචයියන් ඔවුන්ගේ සතුරන් විදිහට සලකනවා. ඒ වගේම නිවැරදිව අඳුනගෙන තියෙනවා. කනගාටුව මේ රටේ පක්ෂ දේශපාලනඥයන් දේශපාලන නායකයෝ මේක අඳුරගෙන නැහැ. සැබෑ අරුත හඳුනාගෙන නැහැ. මේ රට වෙනුවෙන් පක්ෂ නායකයෝ එකතු වෙලා විසඳුම් හොයන්න ඕනේ අවස්ථාවක් මේක. මේ අය තමයි ජනතාවගේ හතුරෝ. හතුරා නිවැරදිව දන්න නිසා ගෝල්ෆේස් අරගලකරුවන් මහනුවර, ගාල්ල අරගල විතරක් නෙවෙයි සටන් තව 100ක්වත් ඉදිරියට ගෙනියයි. කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, වතුරෙන් යටවෙච්ච මේ සුන්දර මන්දිරය ගැනත් කියන්න ඕනි. කතානායකතුමත් ඔබත් පාර්ලිමේන්තු පුස්තකාලයට ගිහිල්ලා ආකින්සන් මේගේ පොත අරගෙන කියවන්න, ඒක වටිනවා. ආකින්සන් මේ නෙවෙයි, KB රත්නායක, බකීර් මාකර්, විජයමු ලොකුබණ්ඩාර, අනුර බණ්ඩාරනායක ඒගොල්ලෝ ඉන්නවා නම් සොහොනේ නැගිටලා මේ දියවන්නාවට පණිනවා. මොකද දවස් දෙකක් තිස්සේ නියෝජ්‍ය කතානායක නාඩගමට පැය 7 කාලේ වැය වුණා. මගේ කතාව මම පරාජිතය හැටියට මට අවස්ථා 6කදී කතානායකතුමා බාධා කරනවා. මේවා හරි විහිළු. ඒක නෙවෙයි අද තියෙන ප්‍රශ්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් එක්කත් හැපිච්ච කෙනෙක් තමයි කතානායකතුමා. එතුමට අද මොකද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. අතීතයේ තැන්පත් ධනයෙන් පොලියෙන් දේශපාලනය කරන්න බෑ. අද ඒ පොලියෙන් තැන්පත් කරපු පොලියෙන් මිනිසුන්ට ජීවත් වෙන්නත් පුළුවන් කමක් නැහැ කියන එක මේ වෙලේ මතක් කරන්න ඕනේ. මොකද අර්ථසාධක අරමුදල බැංකුවේ දාලා ලැබෙන පොලියෙන් අද මිනිස්සුයෙකුට 3,000ක් තියා වේල් දෙකක්වත් කන්න බෑ. එහෙම තත්වයකට අද වැටලා තියෙනවා. විශ්‍රාම පාරිතෝෂිකයේ බැංකුවේ දාලා ගන්න පොලියෙන් දැන් දවසකට කිරිතේ එකක්වත් බොන්න බැරි තත්වයක්. මං කියන්නේ පොලියෙන් බොන්න බැරි තත්වයක් පත් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම අවස්ථාවකදී තමයි නියෝජ්‍ය කතානායකතුමනි අතුකෝරළ මැතිතුමා මන්ත්‍රීතුමා මගේ ආසනයේ අල්ලපු ආසනයේ මන්ත්‍රීවරයෙක්. එතුමා අහිංසක පුද්ගලයෙක්. පොළොන්නරුවේ ඉන්න අහිංසක මිනිස්සෙක්. හිත හොඳ මිනිස්සෙක්. අපි කතානායකතුමාගේ කාමරයට ගිහිල්ලා කිව්වා මේ රට ලේ විලක් වෙනකම් බලන් ඉන්න එපා තීරණයක් ගන්න කියලා. මේ වට අදත් මේ මොහොතේ පාර්ලිමේන්තුව වට කරලා තියෙන වෙලාවක මම මේ කතා කරන්නේ. මේ රට වේ විලක් වෙනකන් බලාගෙන ඉන්නේ කියලා මම එදත් කතානායකතුමාගෙන් ඇහුවා. ඒ වෙලේ අපිට වෙන කියන්න කෙනෙක් හිටියේ නැති නිසා පාර්ලිමේන්තුවේ වටේ ඉන්න තරුණයන්ව ගහන්න එපා කියලා කතානායක කාමරේ හිටපු කතානායකතුමාට අපි කිව්වා තරුණයන්ට ගහනකම් හැංගිලා ඉන්න එපා කියලා. යුක්තිය ඉටු නොවන බව තරුණයෝ දැක්කා. අරලියගහ මන්දිරයේ සිද්ධ වෙච්ච දේ අපි දැක්කා, මුළු රටම දැක්කා. ඒ නිසා
අතුකෝරළ කාලයක් තියෙන ඔබතුමියට
ඝාතනයට ලක් වුණා. මන්ත්‍රීවරුන්ගේ අද දේපළ විනාශ වෙලා තියෙනවා. එය ක්‍රියාකලාපයත් ඒකට උත්තේජකයක් වුණා. එය එදා එහෙම නොවුණා නම් මේ පාර්ලිමේන්තුවේ හිටපු අහිංසක මන්ත්‍රීතුමා ඝාතනය නොවන්නට තිබුණා. මැයි 9 ගෝල්ෆේස් සාමකාමී අරගලයේදී මැරයන්ගේ ප්‍රහාරයෙන් ධෛර්යවන්ත අරමුණක් සහිත තරුණියෝ මම ගෞරවයෙන් මතක් කරනවා. ඒ අතර ඉඳුනිල් බණ්ඩාර මාරාන්තික තුවාල වෙලා ඉන්නවා. ශාලික අනුරංග අසාධ්‍ය මට්ටමේ ඉන්නවා. සීපී චාමර, විශ්වදේවින්ද, නීලනුවන් මොනසිංහ, ශනීල් ශ්‍රීමාල්, දිලංක මඳුරංග, මල්ලිකාරත්න මෙනවිය, නිලොක්ෂිනා මෙනවිය, හසුන් චාමිකර, චන්දි ගමගේ, පියුනි සකුණිකා, ඉසුරු රුෂාන් කපුදුව, සකුණ්ඩී සිල්වා, සහජ මදුශංක, එස්.එන්. සංජය, විශ්වදීප් කියන දරුවෝ තරුණයෝ අද තුවාල වෙලා ඉන්නවා. හැබැයි මම මේ තරුණයන්ගෙනුත් ඉල්ලා සිටිනවා ඔබගේ අරගලයේ ගෙනියන්න මේ රට යහපත් තැනකට ගේන්න. හැබැයි මේ අරගලයේ නාමයෙන් බොරදියේ මාළු දාන අවස්ථාවාදීන්ගේ අතකොළුවක් වෙන්න එපා කියලා මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අද මාරාන්තික තුවාල ලැබලා තියෙනවා. ලේ පෙරාගෙන වැටිලා තියෙනවා. කිස්කබල් කුඩු කරගෙන තියෙනවා. කකුල් අත්පය කැඩිලා තියෙනවා. 4 නිව්මෝනියාව හැදෙන්න ගහලා තියෙනවා. 6 ස්නායු ආබාධ ඇති වෙලා තියෙනවා. මේ ඔක්කොම උගත් තරුණ තරුණියෝ, උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන්. ඒ වගේම මේ වෙනකොට මේ ප්‍රමුඛන මැරිච්ච තරුණයාට අමතරව එතන 10 වෙඩි වැදිලා තියෙනවා. අද මේ රටේ උනේ හොදක් නෙවෙයි. ගෝල්ෆේස් බිමට පහර දුන්න හැටි, රාජකාරිය පැහැර හැරිය හැටි කොහොමද කියලා ඊයේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කිව්වා. ඔබතුමා ඒක දකින්න ඇති, අපි දැක්කා. මිරිහානේ
බස් කිව්වේ
අන්තරයට ගැහුවේ. ඒ වගේම ගෝල්ෆේස්ගේ ඔලු පැලුවේ අරාබි වසන්ත. ඒ වගේම ශාන්ත තෝමස් විද්‍යාලයේ පියතුමාට ගැහුවේ අම්බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා. මේක මට අවස්ථාව දෙන්න. ඒ වගේ දරුවන්ව ගැහුවේ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක ආපු මැරයෝ. මතක තියාගන්න මේ එක්කෙනෙක්වත් ආම අල්ලලා නැහැ. අඩුමතරමින් විනය පරීක්ෂණයක්වත් මහා මාර්ග අමාත්‍යාංශයේ අයට කරාද කියලා අහන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ රාජපක්ෂවරු මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට බයයිද නැත්නම් ආදරෙයිද කියලා. මොකද රටේ මිනිසුන්ට කණ්ඩ නැති වෙනකොට කිරිපිටි පොහොර ටික පාල් සීනි පාංගෙඩිය ඉහළ යනකොටත් තාර ගේන තැනට ගෙනල්ලා දෙන්න තරම් මේ අය බොහොම ආදරේ. ඒ නිසා මම තව එකක් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ. දැන් පොලිසිය ගෝල් ෆේස් එකේ අරගල කරුවෝ දඬයම් කරන්නත් පටන් ගෙන තියෙනවා. අපි දැක්කා මැරයෝ පහර දෙනකොට ගෝල් ෆේස් එකට එන්න කියලා පෝස්ට් එකක් දාපු අය අද දඬයම් කරනවා. ප්‍රසිද්ධ නිලියක් ගිනිතිය පියව මුළු රටම ඒක තමයි වෙන්නේ. ඒත් අපි එක ගල් කැටයක්වත් ගන්නේ නැහැයි කියලා දාපු වීඩියෝවේ අපි එක ගල් කැටයක්වත් ගන්නේ නැහැයි කියලා කියපු කොටස අයින් කරලා මුල වාක්‍ය විතරක් කියලා දාපු වීඩියෝවක් ප්‍රචාරය කරලාද එතුමියව අත්අඩංගුවට ගන්න හදනවා. මම එතුමියගේ කතාව සභාගත කරනවා සම්පූර්ණ කතාවම. ඊළඟට
කාලය අවසන් වෙලා තියෙනවා.
අවසන් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. මම කියන්න ඕනේ ඩීමන් ආනන්දගේ පොත්වල ඉන්නවා කළු වවුලෙක්. ඔබතුමා අහලා ඇති කළු පාට වවුලෙක්, රැට එළියට එන පියාඹලා යන ලේබන වවුලෙක්. අද මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ ඒ කළු වවුලා, අර මං කිව්ව කළු කුරුල්ලා. දවල්ට ඉන්න කපුටට වඩා මේ රැට එන කළු වවුලා හරි භයානකයි, ලේ උරා බොනවා, ඒ වගේම හප කරනවා. ඊළඟට කියන්න ඕනේ අද මේ රටත් ඒ තැනට පත් කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන මේ කළු අවුලටද කියන එක අපිට මේ කරන සමහර වැඩවලින් තේරුම් ගන්න අමාරුයි. අවසාන වශයෙන් අගමැතිතුමාට මම එදත් කිව්වා මේ කළු කුරුල්ලගෙන් බේරෙන්න කියලා. මොකද එතුමාද හුණුවටේ ගෘෂාගේ අවසන් කරනවා අවසාන වාක්‍ය. හුණුවටේ කතාවේ ගෘෂාගේ චරිතය අද එතුමා රඟපානවා කිව්වා. හැබැයි ගෘෂාගේ හැබැයි අම්මට වඩා නතාලියා, ඒ කියන්නේ හැබැයි අම්මා වෙච්ච නතාලියාට වඩා ගෘෂා දරුවට ආදරෙයි බව අපි දන්නවා. අසදක් ඔබතුමාට හොඳ තීන්දුවක් ලබා දේවි. ඒ නිසා මම පක්ෂ නායකයන්වත් ඉල්ලා සිටිනවා අද මේ රටේ සැබෑ ප්‍රශ්නේ තේරුම් ගන්න පටු අවස්ථාවාදී තමන්ගේ න්‍යාය පත්‍රයන් වල ඉන්නේ නැතුව එකතු වෙලා අද මේ රට පත්තු වෙලා තියෙන ගිනිගොඩ නිවන්න සහයෝගය දක්වලා එකතු වෙලා තීරණයක් ගන්න කියන එක මම මේ වෙලේ ඉල්ලනවා.
බොහොම ස්තුතියි ඔබතුමියට. ගරු ඩිලාන් පෙරනම් ඇතතුමා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. දුමනි, මම ඩීමන් ආනන්දගේ පොත් කියවලා නැති නිසා මට ඩීමන් ආනන්දගේ පොත්වල තියෙන ඒවා ගැන දන්නේ නැහැ. මම පොත් ගොඩක් කියලා තිබුණත් ඩීමන් ආනන්දගේ පොත් තමයි මම කියවලත් නැහැ. ඒ කාලේ ඩීමන් ආනන්දගේ පොත අපිට කියවන්න එපා කියලා තමයි අපේ අම්මලා අපිට කිව්වේ. ඒ නිසා ඒ පොතේ තියෙන දේ මම දන්නේ නැහැ. කෙසේ වෙතත් ඒ පොතේ තියෙන දේවල් දන්නේ නැති වුණත් අප්‍රේල් මාසේ 5 වෙනිදාත්, අප්‍රේල් මාසේ 3 වෙනි සතියේත් මම මේ පාර්ලිමේන්තුවේදී වරින් වර කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ අන්ධයෝ, මෝඩයෝ, ගොබ්බයෝ, බීරෝ කියලා එළියේ ඉන්න අය කියනවා. ගෝල්ෆේ සරගලකරුවෝ කියනවා. මේ රටේ තරුණ පරම්පරාව කියනවා අපි ඒක දිගින් දිගටම ඔප්පු කරනවා නේද කියලා. ඒ නිසා මම කිව්වා ඒ නිසා අපි දැන්වත් එකතු වෙලා සියලුම පක්ෂවලින් සදුල්ලත් ආණ්ඩුවක් හදාගමු, අලුත් අගමැතිවරයෙක් පත් කරගමු කියලා අවසානයේ මෙතන කියලා මම ලිඛිතව ගිහිල්ලා කතානායකතුමාගේ කාමරයේදී බාර දුන්න තේරීම්කාර සභාවක් හදන්න දින 5ක කාලයක් දෙන්නේ තේරීම්කාරක සභාවට. අපි පිට ඉන්න ජනාධිපතිතුමා අගමැතිතුමාලා එහෙම යම් තීන්දුවක් ගන්න නැත්නම් අපි එකතු වෙලා තීන්දුවක් කරගෙන සුදුමක් කරමු කියලා. අවසානයේ ඒ අලුත් අගමැතිවරයෙක් පත් කරන වැඩේ සිද්ධ වුණේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මැරිලා, අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 70 ගානකගේ ගෙවල් ගිනේ තියලා, අර රෝහිණි කවිරත් මන්ත්‍රී කියපු විදිහට අරගලයේ ඉන්න තරුණ තරුණයන් රාශියකට තුවාල වෙලා, අපිට මිනිස්සු මරලා තුවාල වෙලා ගිනි තියනකන් ඉන්න සිද්ධ වුණා අලුත් අගමැතිවරයෙක් පත් කරගන්න. මහින්ද රාජපක්ෂ මහත්තුමා 9:00 උදේ 9:00 ඉල්ලා සුණා නම් මේ මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා එතුමත් වගේ කියන්නට ඕනේ මේකට. දෙකක් නැහැ. ඒ නිසා අරලියගහ මන්දිරයෙන් ඒ සමහර අපේම මන්ත්‍රීවරු, ඇමතිවරු අවසන් කතා කරා. ඒක අශිෂ්ට විදියට එතනින් ඊට පස්සේ ගෝල් ෆේස් එකට පහර දුන්නා. ඒක අශිෂ්ටයි. අපි ඊට පස්සේ ප්‍රතික්‍රියාව ගැන කතා නොකොට ඉන්න බෑ. ප්‍රතික්‍රියාවේ සමහර දැන් ඊටත් වඩා අශිෂ්ටයි. ගෝටා ගෝ හෝම් කියලා තමයි අරගලකරුව ගෝල් ෆේස් එක ඉන්නේ. ගෝටා ගෝ හෝම් කියලා අරගලකරුව කියන්නේ ඉස්සෙල්ලා ගෝටා ගෝ හෝම් කියලා මුලින්ම කියපු වෙල්ගම් මන්ත්‍රීතුමාටත් ඇඳුම් ගලවලා ගැහුවා. තාම ඉන්නේ ICU එකේ. ඒ නිසා මේ මෙච්චර දෙයක් වෙලත් අලුත් අගමැති කෙනෙක් පත් කරලත් තාම මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරන්නේ එක පැත්තකට වෙච්ච හානි එක පැත්තකින් කියනවා, අනෙක් පැත්තට වෙච්ච හානි අනෙක් පැත්තෙන් කියනවා. මේ ඔක්කොම හානි වෙච්ච එක ගැන මේ රටේ අපි කනගාටු වෙන්න ඕන විතරක් නෙමෙයි, අපි ලැජ්ජ වෙන්න ඕනේ. 225 මෙතන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මැරිලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුටි කාලා, පාර්ලිමේන්තු මන්ත්‍රී 70 ගානක් ගෙවල් පුච්චලා යන්නේ නම් නැති කරලා අරගලයේ නියලින දරුවන්ට ගහලත් තාම අපිට බැරි වුණා සර්වපාක්ෂික ආණ්ඩුව හරියට හදාගන්න. සමහර අය ආසයි බයයි, අද ඔව් කියනවා හෙට නෑ කියනවා. මේ පාර්ලිමේන්තු 25 දෙනාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයව විවේචනය කරපු අය ඉන්නවනම් මම තරම් කෙනෙක් නෑ. මම රනිල් මහත්තයාට විවේචනය කරලා ඒ දවස්වල එක එකව කියනකොට විරුද්ධ පක්ෂයේ ඉන්න අය මට බැනලා තියෙනවා. අදත් ඒ නිසා දෝ එතුමා අගමැති වෙලා මේ ආණ්ඩුව අගමැති වෙලා අවුරුදු 28ක් පාර්ලිමේන්තුවේ ඉන්න මට අදත් තාම කතා කරලා නෑ. හැබැයි මම කියන්න ඕනේ මේ වෙලාවේ අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තියෙනවා. එතුමා ලංකාවේ දේශපාලනය ඇතුලේ පරාදයි, කුජීතයි, බංකොලොත්. හැබැයි අද මේ ප්‍රශ්නයට කෙටි කාලීනව විසඳුම් හොයන්න තියෙන්නේ ඩොලර් ගෙන්නගෙන ජාත්‍යන්තරයේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් හොඳම කෙනා තමයි එතුමා. එතුමා මාත් එක්ක කතා නොකළත්, එතුමා මගේ මොන මොන දේශපාලන විරුද්ධවාදීකම් තිබුණත් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා එතුමාට මේ වෙලාවේ අපි සහයෝගය දෙන්නට ඕනේ. මොකද එතුමා ආගමති වෙලා පත් වෙලා විනාඩි 10කින් ඇමරිකානු තානාපතිතුමා එතුමා එන්ඩෝස් කරා. සියලු තානාපති කාලේ එතුමා එන්ඩෝස් කරා. ඒ නිසා අපි එතුමාට ඒ සහයෝගය දෙමු. ආසයි බයයි කට්ටියට ඉන්න කියලා සජව ඉන්න මේ ප්‍රශ්නේ තේරුම් ගත්ත මැතිවරණ ඇවිල්ලා එතුමාගේ ආණ්ඩුව ඇමරිකම් බාර ගන්න. චම්පක රණවක ඇවිල්ලා ඇමරිකම් බාර ගන්න. ඇයි එහෙමුණුත් විතරයි අපිට මේ අරගලකරුවන් තුවාල වෙලා ඉන්න වෙලාවේ මන්ත්‍රීවරුන් ගෙවල් ගිරිබත් වෙලා දෙන වෙලාවේ අමරකීර්ති අමරකීර්ති රත්නකෝල මන්ත්‍රීවරයා ඇත්තට ගරු කරනවා නම් අපි දැන්වත් ඒ සර්වපාක්ෂික ආණ්ඩුව තාවකාලිකව හදාගමු. එහෙම නැත්තම් අපි බොරු කරන්නේ මේ. අපි බොරු කරන්නේ නැතුව බොරුවට මාධ්‍යවලට කෑ ගහන්න, මාධ්‍යවල නම දාගන්න කෑ ගහන්න නැතුව ඇත්ත කතාවට අවතීර්ණ වෙමු. මමයි මගේ බිරිඳයි පොලිමේ ගිහිල්ලා පෙට්‍රල් ගහලා තියෙනවා. හැබැයි ඔය 120 කට පෙට්‍රල් ගෙවුවේ නෑ, 338යි සද්ධාරම් වල පෙට්‍රල් ගෙවුවේ. එයින්ද බුද්ධිගත මන්තුමට ඕන නම් ඇවිල්ලා මම පෙන්නන්නම්. මං ගාව තියෙනවා බිල කියන්න, මං එන්නම් පෙන්නන්නම් ඔයාට ඇවිල්ලා. මත් පත්‍ර මන්තුමා එයින්ද කරුණා කළා මට ඔතුමාගෙන තියෙන ගෞරවකත්වයක් නැතුව ගියා. කරුණා කරලා බොරු ලාභ ප්‍රයෝජන සඳහා නිකන් ගීතියන්න එපා. ඔබතුමා ඉතිහාසගත වෙනවා මෙන්න මේ කැන්ටින් වහලා දාන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආහාර ගන්න කැන්ටින් වහලා දාන්න. මොකද හේතුව? ඔය කැන්ටින්ෙන් අපි කන හින්දා, ඔය කැන්ටින් අපි කියලා ඉඳගෙන කෑම කන හින්දා දෙයනේ මේ මුළු පාර්ලිමේන්තුවටම අපේ පවුල් වලට අපේ දරුවන්ටයි එළිය කියන්නේ හෙනහත වැදියන් කියලා කියන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආහාර දෙන කැන්ටිම වහලා දාන්න. ඒක අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 50% අඩු කරන්න. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහා විශාල වරප්‍රසාද ලබන මහා විශාල වශයෙන් සපවිඳ කට්ටිය කියලා කියන්නේ. හැබැයි ඇත්ත කතාව මොකද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ මරණ වරින්දු වටේ තියාගෙන. පාර්ලිමේන්තු යනකොට අර අවුරුදු 88ක් මගේ අම්මට වයස. මගේ තාත්තා මිය ගියේ ගිය අවුරුදු ඉස්සර අවුරුද්දේ. අම්මා ටෙලිෆෝන් එකේ පෑම් පෑට අහනවා මුතා හොඳින්ද කියලා. පාර්ලිමේන්තු ආවම අම්මා හිතන්නේ මේක කොයි වෙලාවරි මැරෙයි. මොරටුව නගර සභාව මිනිස්සු ගිනි තිබ්බා. නගර සභාව ගේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවත් ගිනි තියන්න තමයි දැන් ඊළඟ සැලැස්ම එන්නේ. පාර්ලිමේන්තුව ගිනි තියන්නේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ ගිනි තියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ මිනිස්සුන්ගේ ඡන්දය දෙන අයිතියට. 225 එපා කියලා මිනිස්සු කියන්නේ නිකන් නෙමෙයි. 225 අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන, එකිනෙකාට බොරු එකිනෙකාට බැනගෙන මෙතන කාලේ නාස්ති කරා විගඩන් නැටුව රට එන්නේ ආර්ථික වශයෙන් ප්‍රබාදයට යනකොට
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ නිසා කරු නියෝජක නායකතුමනි, අපි දැන්වත් මේක ඇත්ත තේරුම් ගමු. රට ඉවරයි. රට ඉවර කරන්න කවුද වගේ කියන්න ඕනේ? මහින්ද රාජපක්ෂද? එහෙම නැත්නම් අවුරුදු 70 ගානක්ම හිටපු කට්ටියද? කපුටද? වවුලද? හා එහෙම නැත්නම් ගැඩවිලාද? අලිමන්තරය කියන එකද? කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ ඇතුලේ මැතිවරණය පෙරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපිට යන්න වුණා ප්‍රශ්න සුදගන්න. ඇයි මෙතන 225 දිනපුව අපි එළියවුම් පිළිගන්නේ? ජාත්‍යන්තර පිළිගන්නේ අපිට සුබගාට යන්න උනා අපිට ඒක පිළිගන්න බයයි ඒක පිළිගන්න බයයි උදේට කියනවා හා හැන්දෑවට කියනවා බෑ ආසයි බෑ බෝට්ටු වෙනමයි දැන් ආසයි බෑ කියන බෝට්ටු වෙනම නෙමෙයි මේ විපක්ෂයේ ඉන්න විපක්ෂ නායකතුමාගේ නම ඒ හින්දා මිත්‍රවරුනි දැන්වත් හිතාගන්න අමර කීර්ති අතුකෝරණ මන්ත්‍රීතුමාට වෙච්ච දේ අපිට වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ පාර්ලිමේන්තුව ඇතුළෙම තාමත් දේශපාලනේ ඔළුවේ තියාගෙන මාධ්‍යවලට වොයිස් කට් දීදී මේ කරන විගණම නිසා අමර කීර්ති අතුකෝරණ මන්ත්‍රීතුමාට වෙච්ච දේ අපිට වෙන්න වැඩි කාලයක් වැඩි අතක යන්නේ නැහැ මතක තියාගන්න මගේ ගෙදරට ගැහුවේ නැහැ කවුරුත් හැබැයි බය ගෙදරට ගැහුවේ නැහැ කියලා මට මහා කාලකණි සතුටක් නැහැ මොකද මාත් එක මේක එකට කනබොන එකට ජීවත් වෙන මන්ත්‍රීවරුන් ගේවල් පුච්චලා සමහර රැඳිවත නැහැ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ගුණවර්ධන පවුලේ තියෙන දේවල් විකුණලා දේශපාලන කර මිනිස්සු සමන් ප්‍රිය මන්ත්‍රීතුමා දැන් කතා කරා මගේ හැට කඳුළු ආවා ඒ වගේ මිනිස්සු මේ ඒ වගේ මිනිස්සු ඇයි මේ කවුද මේ තල්ලු කරේ අපි අපි කොහොම අපි කියමු අපි දෙගොල්ලම පක්ෂ විශ්ව දෙගොල්ලම සිංහල දෙමළ මුස්ලිම් දෙමළ දෙගොල් හතර ගොල්ලම අද අපි රණවිරුවන්ගේ දිනේ සමරන දවස මේ වෙලාවේ මම රණවිරුවන් මේ රට වෙනුවෙන් දූපතු රණවිරුවන්ට සීපත් කරලා ඒගොල්ලන්ට කරු කරන ගමම්ම වැරදි මාර්ගයක හරි ගිහිල්ලා වැරදි දර්ශනයක් උස ගියේ ප්‍රභාකරන් පස්සේ ගිය සමහර අහිංසක දෙමළ දරුවෝ හිටියා අපි ඒව සීපත් කරන්න ඕනේ
අවසන් කරන්න
ඕනේ එහෙම නැත්තම් කවදාවත් මේ ප්‍රශ්න විසඳුමක් ලැබෙන්නේ නැහැ මම අවසාන කරනවා ගරු සභා නියෝජක කතානායකතුමනි ඔබතුමා නියෝජක කතානායකවරයෙක්ට පත් වෙලා තිබෙනවා ඔබතුමා පුටුවට ගියාම ඔබතුමා ස්වාධීනයි ඒ නිසා අපිට අපිට අවශ්‍ය කරලා තිබෙන්නේ දේශපාලනයෙන් තොරව සර්වපාක්ෂික ආණ්ඩුවක් රණවික්‍රම මහත්තයා එක හදාගෙන යනවා ඩිලාන් පෙරේරා වෙන මට රණවික්‍රම මහත්තයාට කැමති වෙන්න පුළුවන් නම් 225ට පුළුවන් මොකද රණවික්‍රම සිංහ මහත්තයා විවේචනය කරපු මං වගේ කිසිම කෙනෙක් මේ දෙවැත්තේම නැහැ ඒ නිසා ඔබතුමා ඔය පුටුව ඉඳගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් තාවකාලිකව මෙතන හදන අතරේ මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ ඇති වෙලා තියෙන මේ අවිශ්වාසය නැති කරන්න මම කිව්වාගේ පළවෙනි පියවර හැටියට මාලේකට පුත්‍ර කතා කරලා මේ පාර්ලිමේන්තුවේ කන්ටිම මන්ත්‍රීවරු කඩක කැන්ටිම වහල දාන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තියෙන වරප්‍රසාද අඩු කරන්න ඕන නැංගට අඩු කරන්න එහෙම කරලවත් අඩු ගානේ මේ ප්‍රජාතන්ත්‍රවාදීව මිනිස්සු තෝරාගන්න මේ ස්ථානය අපි නැති වෙයි අපිව මරලා දායි අපි දේශපාලනය කරන්න එකක් නැහැ මට නම් තිත්තයි දේශපාලනය දැන් හැබැයි මේ ස්ථානය තියෙන්න ඕනේ මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී දේවාලය තමන්ගේ ඡන්දයේ මිනිස්සු පත් කරන දේවාලය මේ දේවාලය ආරක්ෂා කරගන්නට ඔබතුමා මැදිහත් වෙන්න ඉල්ලීම කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා ඔබ විශ්ුති
බොහොම ස්තුති කරමන්තේ